भगवतो अरहतो सम्बुद्धस्स। जब कथा कर संकेतिकूपे संकेतिक धर्म रूपे हिताय मगे दस पुंडिंत रूपे के सोल्ट हिताय किनार्थे गम निकापी कथा कला इट पस्ते हेम रूप्यात्म अव्याकृत 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 के लखन व्याकृत के लखन किए न व्याकृत करना के लखन किए न किए न लद कुशल वसें हो अकुशल वसें हो नुकी न लद हेम रूप्यात्म कुशल हो अकुशल हो विन्ने ने विपाक अव्याकृत धर्म देखा थे न क्रिया अव्याकृत विपाक अव्याकृत के दंग में रूपे क्रिया अव्याकृत को लटाई जितने विपाक अव्याकृत को लटाई जितने नमोत कुशल अकुशल वसें गण्य भय अव्याकृत कुशल अकुशल वसें किसीम रूपे कुशल वसें हो अकुशल वसें कि अन्न बैरी अर्थे अव्याकृत इतोट में तव कर्म हक मत मत करण हेतु में सारधाम गडलू हक में सा दें मैं किएन विस्तर अरे आपकी काली मुड़ी मातृ का कल हेम रूपे के तुम तो आई थी धर्मता क्या අපි මුලින්ම මතක් කළානේ රූපය කියන්නේ මොකද්ද චත්තාරෝච මහ භූත චතුනංච මහ භූතන උපාදාය රූපං කියලා මාතෘකාවත් තිබුණා සතර මහා ධාතුවත් සතර මහා ධාතුන් නිසා පවත්න උපාදාය රූපත් කියලා මේකයි රූපය කියලා ඊට පස්සේ ඒ රූපය අතීත අනාගත වර්තමාන කියලා අර 11 ආකාරය පෙන්නලා ඒ 11 ආකාරයෙන් කැටි කළා රූපස්කන්ධය උනේ කියලා පෙන්වන්නේ දැන් මේ රූපස්කන්ධය ගැනයි විස්තර කරන්නේ රූපය ගැන කියනකොට එතකොට ඉබේමයි තියෙන්නේ මේ අතීතය අනුව වේවා අනාගතය වේවා වර්තමාන වේවා තමා තුළ වේවා බාහිර වේවා රළු වේවා සියුම් වේවා හැම රූපයක් ගානේ මේ කියන ලක්ෂණ ටික අයිති හැම රූපයක්ම හේතු නෙවේ අහේතුකයි හේතු විපයුක්තයි කියන හරිද ඊට පස්සේ හැම රූපයක්ම අනාරම්මණයි අනාරම්මණයි කියලා කියන්නේ අරමුණු කළ නැහැකි රූපයකින් අරමුණු කරන්න බෑ ඒකෙන් කියනවා රූපය කියන එක අරමුණු කිරීමට කවදාවත් උපකාර නැහැ ඒ කියන්නේ යම් සිතකින් යමක් සිහි කරනවා නම් සිහි කරන්න පුළුවන් වේදනා සංඥා සංකාර කියන ධර්මයන්ගෙන් මිසක රූපය උදව් වෙන්නේ නැහැ ඒ නිසා රූපය අනාරම්මණයි තේරුණා නේද අරමුණු ගන්න බෑ අරමුණු කරන්නේ නැහැ අරමුණු කරන්ද රූපේ උපකාර වෙන්නේ නැහැ කතමේ ධම්මා සාරම්මණ කියලා අහනවා සාරම්මණ ධර්මය මොනවද අරමුණු කරන්න පුළුවන් ධර්මය මොනවද කියලා අහනවා වේදනා සංඥා සංකාර කියන ධර්මය තමයි සාරම්මණ හැම වෙලාවෙම යමක් සිහි කරන්නේ අපි මොකෙන්ද වේදනා සංඥා සංකාර කියන චෛතසික වලින්ම යමක් සිහි කරනවා මිසක රූපය කියන එක අනාරම්මණ ධර්මයක් සිහි කරන්න උපකාර වෙන්නේ නැහැ අරමුණු කරන්න උපකාර වෙන්නේ නැහැ එහෙනම් රූපය කියන එක අනාරම්මණ ධර්මයක් රූපය අචේතසිකයි රූපය චෛතසික එහෙම නෙමෙයි චිත්ත එක චේත එක චෛතසික කියනවා ඒ කියන්නේ ගමික කියලා කියන්නේ ගම තුල චිත්තයක සිත තුල සිතෙහි එතකොට සිතක යෙදෙන කියන අර්ථයෙන් චෛතසික කියන්නේ චේතික කියන එක තමයි චෛතසික කියන්නේ එතකොට සිතෙහි යෙදෙන ගති ටිකක් මේ දැන් චෛතසික වගේ දේවල් අපිට නිකන් හිතෙන හිත තුල චෛතසික කියනකොට අනුමානෙන් මේක නිකන් දැනගන්න උනේ නිකන් මේ කෝටු කෑලි වගේ ටිකක් එහෙම යෙදිලා තියනවා නෙමෙයි හිතක ඇති වෙන ගති ටික හිතක ඇති වෙන ගති ටිකටයි චෛතසික කියලා කියන්නේ දැන් අපි චෛතසික ගත්තාම තියනවානේ චෛතසික 52 ඒකෙදී වේදනා සංඥා චෛතසික දෙක අරන් අනිත් ඔක්කොම චෛතසික සංස්කාර ස්කන්ධයටනේ ඒ කියන්නේ දැන් එක දෙයක් එක චෛතසිකයක් එක ආකාරයෙන් එක ගතියක් එක ආකාරයෙන් පිහිටනකොට තව ගතිය තව ආකාරයෙන් පිහිටලා තව ගතිය තව ආකාරයෙන් පිහිටලා හින්දා අපිට යමක් දැනගන්න අහන්න දකින්න පුළුවන්කම තියෙන ඒවා ගැන දන්නේ තේරෙනව නේද අපි කියමු දැන් වික්ෂුන් වහන්සේ නමක් කියනකොට ඔන්න සිවුර එක ආකාරයකින් උපකාර වෙනකොට අඳනේ තව ආකාරයකින් උපකාර වෙනකොට පටිය තව ආකාරයකින් උපකාර වෙනවා එතකොට කෙස් ටික නැති බවෙන් උපකාර වෙනවා ඔය වගේ කාරණා එක 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 කාරණා රාශියක් උනට පස්සේ තමයි ආවුත නමක් කියන්නේ ඒ වගේ දැන් අපිට යමක් දකිනකොට යම් අරමුණක් මෙතන ඒ අරමුණේ විදීම් ස්වභාවිකුත් තියෙනවා යමක් හඳුනන ස්වභාවිකුත් තියෙනවා හිතන ස්වභාවිකුත් තියෙනවා ඒ අරමුණ අතන හැර වෙනත් දෙයකට නොවන ස්වභාවිකුත් තියෙනවා ඒ ධර්මතාවයටම යොමු කරන ගතියකුත් තියෙනවා ඒට උත්සාහවත් වෙන ගතියකුත් තියෙනවා මේ වගේ ගති ටිකක් තියෙනෝනේ අපි යමක් දන්නවා කියන කාරණාව යමක් දැනගන්නවා කියන එක අපිට ටග්ගාල පහසුවට යමක් අහුනහට මේ වගේ ගති ටිකකින් තමයි මේ පේනවා කියන සිද්ධියක් වෙලා තියෙන්නේ හම්බලා තියෙන්නේ. ඒ දෙයටම යොමු කරන ගතියක් තියෙන්න ඕනේ. ඒකෙන් බැහැරට නොවන ගතියක් තියෙන්න ඕනේ. ඈ ඒකග්ගතා තත්‍රමජ්ජතතා ওই වගේ කියන චෛතසික වලින් කියන්නේ ඕවා. ඈ එතකොට ටිකක් හිතන ගතියක් තියෙන්න ඕනේ. යොමු කරන ගතියක් තියෙන්න ඕනේ. අරමුණේ පිරිමැදෙන ගතියක් තියෙන්න ඕනේ. කියලා ওই වගේ අපිට හොඳට බැලුවහම යමක් දැනගන්න ස්වභාවයේදී මේ වගේ ගති ටිකක් අපිට හිතා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ගති ලක්ෂණ ස්වභාව ටිකටයි මේ චෛතසික කියලා කියන්නේ. හිතක යෙදෙන රූපය කියන එක අචෛතසික. එතකොට හොඳට දැනගන්න පුළුවන් හිතන ස්වභාවය, උත්සාහවත් වෙන ස්වභාවය, එහාට මෙහාට නොවන ස්වභාවය, ඊට අරමුණු කරන ස්වභාවය, දැනගන්න ස්වභාවය කියන මේවා එකකටවත් සම්බන්ධ නැහැ හිත. මේ රූපය. මේ ඔක්කොම චෛතසික. එතකොට හැම රූපයක්ම මොකද්ද? අචෛතසිකයි. චෛතසික නෙවෙයි. චිත්ත විපයුක්තයි. කිසිම වෙලාවක මේ එකම රූපයක්වත් හිතක යෙදෙන්නේ නැහැ. හිතක යෙදෙන්නේ නැහැ. හිතක යෙදෙන්නේ හිතක යෙදෙන ධර්මයක් තියෙනවා නම් හිතක යෙදෙන්නේ මොනවද? වේදනා සංඥා සංඛාර කියන ධර්ම මිසක කිසිම වෙලාවක රූපේ හිතක යෙදෙන්නේ නැහැ. හිතේ ගැටෙන්නේ නැහැ. චිත්ත විසංසත්තයි. හිතේ ගැටෙන්නේත් නැහැ. කිසිම රූපයක් හිතක යෙදෙන්නේ නැහැ හිතක ගැටෙන්නේ නැහැ. හද හොන්තට මතක තියාගන්න රූපේ සම්පටිගයි. රූපේ ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. අපි කියමු දැන් මේ කය සවිඥානිකයි සවිඥානික කයට බාහිර යමක් ගැටෙන්න පුළුවන්. එතකොට ගැටීම ගැටෙනකොට සවිඥානික මේ කය සවිඥානික නිසා හිතට තේරෙනවා. නමුත් හිතට කෙලිම රූපයකට ගැටෙන්න පුළුවන්කම නැහැ. තේරෙන්නේ ඒ හින්දා රූපය කියන එක චිත්ත විපයුක්තයි හරිද රූපේ කියන එක කිසිම වෙලාවක හිතක යෙදෙන්නේ නැහැ රූපේ කියන එක හිතක යෙදෙන්නේ නැහැ නේව විපාක න විපාක ධම්මත් ධම්මා නේව විපාක රූපේ කියන එක විපාකයක් එහෙම නෙමෙයි රූපේ කියන එක විපාකයක් එහෙම නෙමෙයි න විපාක ධම්මත් ධම්මා විපාක දෙන ධර්මතාවයකුත් නෙමෙයි. ඒ කියන්නේ විපාක දෙන ධම්මත් ධම්මා කියලා කියන්නේ නැවත විපාක දෙන ධර්මය කියලා කියන්නේ එක්ක කුසල් හරි අකුසල් හරි කර්ම තියෙනවනේ. ඒ කුසල් හෝ අකුසල් හෝ කර්ම වලට කියන විපාක ධම්මක් ධම්මා. විපාක දෙන ධර්මතාවයකින් යුක්තයි. ඒතොර රූපේ නේව විපාක න විපාක ධම්මක් ධම්මා. විපාකයකුත් නෙමෙයි. විපාක දෙන ධර්මතාවයකුත් නෙමෙයි. ධර්ම ධර්මයකුත් නෙමෙයි. ඒ කියන්නේ විපාකයකුත් නෙමෙයි කර්මත් නෙමෙයි. එතකොට රූපය කියන එක හැම වෙලාවම විපාක විඳින්න පුළුවන් විදිහට පරිසරයේ සැකසෙන එකයි. දැන් කම්මං කෙත්තං කර්මය කෙතයි කියලා කියන්නේ කර්මයට තමයි සැකසෙන්නේ. යමක් පැලවෙන්න පැලකරන්න අපිට කෙතක් තියෙන්න ඕනේ. කෙතක් නැත්තම් වී හරි මොන හරි වපුරන්න කෙතක් නැත්තම් බීජයක් පැලවෙනව හෝ රෝපණය කරන්න පුළුවන්ද? බැ. ඒතකොට කර්මය කෙතයි කියලා කියන්නේ කර්මයෙන් තමයි මේ විඥාන නැමැති බීජයට පාත්‍ය සකස් කරන්නේ, වටපිටාව සකස් කරන්නේ. ඒකෙ පිහිටලා තමයි ඊට පස්සේ විඥානයේ විපාක වශයෙන් පැමිණලා විපාක විඳින්නේ. එතකොට යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් විදිහට කර්මයෙන් සකස් කරනවා පරිසරය. දැන් අපි කියමු දැන් මේ කර්ම න්‍යායත් හරි අමුතු සිද්ධාන්තයක් තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයා හිතාගෙන ඉන්න දේ නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම විපාකය ලැබෙන්නේ කැමැත්ත විදිහට, තණ්හා විදිහට. අපි කියමුකෝ දැන් කෙනෙක්ව මරන්න කැමතියි කියලා කියන්නේ අපි. මරනවා කියලා කියන්නේ මරන්න කැමතියිනේ. ඉතින් Tamanට ඒක ලැබෙනවා. ඇයි Taman කැමති මරණ සිද්ධියටනේ. එහෙම වෙන්න හම්බ වෙනවා Tamanට. කියන න්‍යායක් තියෙන්නේ. තේරෙනවද කියන්නේ? දැන් අපි කෙනෙකුට අපි කියමු දැන් කෙනෙකුට වතුර ටිකක් දෙන්න. හරිද? දැන් වතුර නොදෙන බවට වතුර දෙන්නේ නැහැ කියලා කියන්නේ වතුර නොදෙන බවට අපි කැමති. වතුර නොලැබෙන බවට කෙනෙකුට කැමති කියන එකයි ඒ කියන්නේ. කෙනෙකුට කෙනෙක් කතා නැහැ, ධර්මතාවයක් තියෙනවා වතුර නොලැබෙන බවටයි කැමති කියන සිද්ධියෝකේ තියෙන්නේ. මරණාසන්න මොහොතේදී අපි කියමු දැන් වතුර නොදෙන බව කෙනෙකුට වතුර දුන්නේ නැති සිද්ධිය සිහි වෙනවා කියන්නේ. එතකොට එතන තියෙන සිද්ධිය තමයි අපිට පේන්නේ කෙනෙකුට වතුර දුන්නේ නැහැ කියලා. නමුත් යථාර්ථය තමයි වතුර නොදෙනවා කියන ධර්මතාවයට කැමැත්ත දැන් අපේ. බොහොම සියුම් සිද්ධියක් නේ කියන්නේ. තේරෙනවද? දැන් ඒ විලා ඒ කර්මයට නිමිත්ත හැටියට ඔව් දැන් පරිසරය කියන්නේ අපිට පෙනෙයි මරණාසන්න මොහොතේ නේ කාන්තාරයක තියෙන ගහක් හරි කාන්තාරයක තියෙන වැලි ගොඩක් හරි පෙනෙයි අපිට මේ නිමිත්තට අනුව. ඒ රූපයට අපි ප්‍රතිසන්දි වශයෙන් ගත්තා ගියා. අනේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි පරිසරයේ වතුර නැහැ. ඒ හින්දා අපි දුක් විඳිනවා. දැන් රූපය කියපු එක ඒ අපිට දුක් විඳින්න පුළුවන් විදිහට පරිසරය හදලා දුන්නේ. තේරෙනා නේද? දැන් ප්‍රතිසන්දියෙන් අපිට කරන්නේ විපාක විඳින්න පුළුවන් විදිහට. දැන් මේ රූපය කියන එක විපාක නෙමෙයි. මෙහෙම රූපයක් හම්බුනහමයි මට මේ විපාක විඳින්න පුළුවන්. වතුර නැති බවට නම් කැමති, මට වතුර නැති කම විඳින්න හම්බ වෙන්නේ කොහොමද? ඒ වගේ පරිසරයක් ලැබෙන්නද? ඒකද කරන්නේ මොකද? කාන්තාරක වගේ රූපයක් ලැබුණොත් ප්‍රතිසන්දි වශයෙන් ගන්න ඒ රූපේ ඒ අනුව විඥානේ බැස ගන්න. අනේ විඥානේ පිහිටි දෙන වතුර නැහැ. අනිත් පැත්තට. දැන් ඒකෙදි අන්න ඒ වගේ සිද්ධියක් තමයි. ඒ කියන්නේ දැන් අර උම්මග්ග ජාතකයේ තියෙන තල්තාදේවි කතාවේදී එක මිනිසෙක් මසුරම් පොදියකුයි කෑම් පාර්සලයකුයි අරගෙන ගමනක් යනවා. ගමනක් යනකොට දැන් එක ගඟක් ගාවට ඇවිල්ලා ගඟෙන් එතෙර වෙන්න බෑ. ගඟ ගැඹුරයි. ඕකෙ ඉන්න තොටියේ. තොටියට කියනවා මාව මේ ගඟෙන් එකතු කරන්න. එතර කරන්න. තොටි අහන මොනවද දෙන්නේ? මං කැමති දෙයක් දෙනවා. තොටිය මොකද කරන්නේ? හා කියලා ඉවරලා ගඟෙන් එතර කරනවා. එතර කළාම දැන් මසුරම් බෑග් එකයි බත් පාර්සලේ තියෙන්නේ. අර මිනිස්සයා බත් පාර්සලේ දෙනවා තොටියට. තොටිය කියනවා දැන් මේකේ පාවමට ඕක දෙන්න කියනවා. ඔය දුන්න එක වැරදි, ඔයා අසාධාරණයි, පොරොන්දුවක් වුණා නම් පොරොන්දුව විදිහට උනේ, මට බත් පාර්සල් එපා, ඔය අතේ තියෙන එක උනේ. එහෙම දෙන්න බෑ, මම කිව්වේ මං කැමති දෙයක් දෙන්නම් කියලා, ඒ හිඳයි කියනවා කියලා රජුරෝ ගාවට යනවා. රජුරුව මොකද කරන්නේ? රජුරුව තීරණය කරනවා බත් පාර්සලේ අරගන්න. එයා කැමති දෙයක් දෙන්නම් කියලානේ කිව්වේ කියන. මෙයා කෑ ගහනවා මේ රජුරුව අදැහැමි, රජුරුව දැහැමෝ මේ නඩුව විසඳුවේ නැහැ කියලා. ඉස්සෙල්ලා විනිශ්චයකාරයෙක් විනිශ්චය කරනවා, විනිශ්චයකාරයා නඩුව විසඳුවේ නැතුවම රජුරුව නඩුව විසඳනවා, රජුරුවත් ඔය විදිහට විසඳන්නේ. ඒ වෙලාවේ රජුරුව විසඳුව හැටි වැරදි කියන. ඕක අහගෙන ඉන්න තලතදී, ඒ කියන්නේ වේදේහි රජුන්නේ ඈ බ්‍රහ්මදත්ත රජුරුව ඈ මතක නැහැ ඇයි බ්‍රහ්මදත්ත රජුරුවගේ මට මතකයි. චූලනි බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අම්මා තමයි තලතදී. තලතදී හරි තීක්ෂණ. තලතදී කියන ওই නඩුව විසඳපු ක්‍රමය වැරදි කියනවා. ඊට කොහොමද හා එහෙනම් විසඳන්නේ කියලා අම්මට දෙනවා. අම්ම මොකද කරන්නේ? අර මගියට කියනවා ඔය බත් පාර්සලේ බෑග් එකයි දෙක බිමින් තියන්න කියනවා. යන්න කියනවා. යනවා. අපව කතා කරනවා. මෙතන ඔයා කැමති එක කරගෙන යන්න කියනවා. හරිද? ඒ මිනිහ දැන් බත් පාර්සලේ සල්ලි එකයි තියලා යන්න කිව්වා. ටිකක් ඈතට යනකොටම කතා කරනවා මෙහෙම. මේ දෙකෙන් ඔයා කැමති එක අරගෙන යන්න කියනවා. ඊට පස්සේ මිනිහා මොකද කරන්නේ? එයා කැමති එකනේ. මසුරම් පොඩි අරගෙන යනවා. ආ එහෙනම් ඕක දෙන්න තොටියට කියනවා. ඇයි? එයා කිව්වේ මං කැමති එක දෙනවා කියලානේ. එහෙනම් දැන් තොටිය කිව්වේ මේ තොටියට අර මිනිස්සයා කිව්වේ මං කැමති දේ දෙන්නම් ඔයාට. මම ඊතර කිව්වොත් මොනවද දෙන්නේ? මං කැමති දෙයක් දෙනවා කියලානේ කිව්වේ. එතකොට එයා කැමති මොනවද? මසුරම් පාර්සලයට. එහෙනම් මසුරම් පාර්සලෙ දෙන්න ඕනේ. ඊට පස්සේ එකනේ ඉතා සියුම් කරුණේ සියුම්ව හිතන ගතිය. එදා ඉඳලම තවතා දෙවිට නඩු විසඳන්න දුන්නා. අන්න ඒ වගේ සිද්ධියක් ගැන තමයි මේ ඔය කර්ම න්‍යාය ගැන මම මතක් කරන්නේ. අපිට පේන සිද්ධිය නෙමෙයි එන්නේ. අර කතාවක් තියෙන දැන් එක ගැහණු කෙනෙක් බල්ලෙක්ව වැලි කලයක් බැඳලා වතුරට දැම්මා. ඒ කියන්නේ එහෙම මැරෙන ක්‍රමයට එහෙම මරන්න කැමති. දැන් බල්ලෙක්ව වැලි කලයක් බෙල්ල බැඳලා බල්ලව වතුරට දැම්ම වැලි කලෙත් එක්ක යටට ගියා. තේරුණා නේද? ඒ කියන්නේ එයා එහෙම මරන්න කැමති. ඒ කියන්නේ එහෙම මැරෙන සිද්ධියට කැමති කියන ඉඳන් එහෙමනේ මරන්නේ. ඒකේ ස්වභාවය තමයි Tamanටත් ආත්ම 500 ගන්නක් වැලි කලයක් බෙල්ල දාලා මැරෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ Tamanටයි ලැබෙන්නේ. මොකද Taman කැමති දෙයි ලැබෙන්නේ. තෘෂ්ණා නැමැති වඩුවයි හදලා දෙන්නේ. තේරුණා නේද? එතකොට ඒක මම මතක් කළේ කර්මය කියලා කියන්නේ මේ රූපය හැම වෙලාවෙම කර්ම නෙමෙයි, මේ විපාක නෙමෙයි. විපාක දෙන කර්මත් නෙමෙයි. විපාක දෙන භූමිය පරිසරය තමයි සකස් කරන්නේ. තේරෙනවද නේද? ඒකයි දැන් අපි කියමු අපි මේ වගේ රූපයකට කැමති නම් ආසයි නම් අපිට මේ වගේ රූපයකින් වේදනාව ලැබෙන්නේ ආයෙත් මේ වගේ රූපයක්ම සකසෙන්න වෙනවා. දැන් මේ වගේ වර්ණ රූපයකින් එන වේදනාවට අපි කැමති නම් තණ්හා කළොත් මේ වේදනාව ලැබෙන්නේ මොකද වෙන්නේ? මේ වගේ රූපයක්ම ලැබෙන්න වෙනවා. ආයෙත් ඔය වගේ රූපයකටම අපි තණ්හා කළොත් ආයෙත් ඒ විපාකයට ඒ මට්ටම ලබා දෙන්න මේ වගේ භූමියක්ම සැකසෙන්න වෙනවා. හැමදාම ওই මට්ටමෙන් ඔබට යන්න බෑ අපිට. තේරෙනවද නේද? විපාක නෙමෙයි නායම් වික්‍රේ කායෝ තුම්හක නාපි අඤ්ඤේසම් පුරාණ මිදම් වික්‍රේ කම්මා. එතන විපාකයි කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි, විපාක විඳින්ද වර්තමාන හේතු. හේතු තියෙනවා යමකට ආසන්න හේතුව, ආසන්න හේතුවට ආසන්න හේතුව, මූල හේතුව, මූල හේතුවට මූල හේතුව කියලා හේතු කොටස් දෙකකට හතරකට බෙදෙනවා. එතකොට දැන් අපි කිව්වෝ දුක කියලා විපාකයේ කියන එක. විපාක කියන්නේ හැම වෙලාවෙම සැප හරි දුක් හරි උපේක්ෂා හරි වේදනාවකට. විපාක කියන්නේ වේදනාවකට. ඒ දුකට හෝ ඒ සැපට හෝ ආසන්නම හේතුව තමයි මොකද්ද? ස්පර්ශය. ආසන්නම හේතුවෙන් කතා කරුවොත් ස්පර්ශය. හරිද? ආසන්න හේතුවට හේතුව මොකද්ද? සලායක. තේරුණා නේද? මූල හේතුව කිව්වොත් අවිද්‍යාව. අවිද්‍යාව. ඈ එතකොට අවිද්‍යාවට හේතුව ආශ්‍රව. තව පැත්තකින් ගත්තොත් ඔක තව පරියායකින් අපි නියම විදිහට හේතුන්ගෙන් ගත්තොත් ඒ වගේ වේදනාවකට ආසන්නම හේතු ස්පර්ශය, ස්පර්ශයට හේතු තණ්හා. එහෙම ගත්තා. ඊට පස්සේ මූල හේතු අවිද්‍යාව, අවිද්‍යාවට හේතු. එතකොට අපිට හැම වෙලාවෙම අතීත හේතුවට වර්තමාන හේතුවක් හැදෙනවා. වර්තමාන හේතුව තුල පිහිටලයි වර්තමාන විපාකයක් ලැබෙන්නේ. අතීත හේතුවට කෙලින්ම වර්තමාන විපාකයක්ම හැදෙන්නේ නැහැ. වර්තමාන හේතු ටිකක් හැදිලා අපිට විපාක හම්බ වෙන්නේ. එහෙම නැතුව කවදාවත් විපාකයක් හම්බෙන්නේ නැහැ. අපි කියමු දැන් අපි දැන් හාමුදුරුවෝ නමක් කියන්නු. කුංච කාලෙම මහනුවන ගිහි ජීවිතයක ඇතුළත් උන්නේ. මෙයා පෙර ජීවිතයේ අකුසලයක් කළා තියෙනවා. තව කාගේ හරි දරුවෙක්ව මරලා තියෙනවා. මරලා දැන් මෙයාගේ දරුවෙක් මැරෙන්න මැරිලා ඒ දුක විඳින්න තියෙනවා. හේතුව තියෙනවා. දැන් මේ ජීවිතේ විවාහ වෙලා කටයුතු කළ දරුවෙක් නැති හින්දා වර්තමාන හේතුවක් නැති හින්දා විපාක දෙන්න විදිහක් නැහැ. දැන් අතීත කර්ම තියෙනවා දරුවෙක් මැරිලා දරුවා මැරිලා දුක් විඳින්න තියෙන කර්ම රැස් වෙලා තියෙනවා යාට. ඉතින් ඒ හේතුවට විපාක ලැබෙනවා නම් ඉබේම මෙයාට දරුවා මරණ දුක එන්නේක. නමුත් දරුවා මරණ දුක එන්නේ දැන් දරුවෙක් ඉන්නේක. වර්තමාන මෙහෙම විපාකයක් විඳින්න වර්තමාන හේතු ටිකක් සැකසෙන්න ඕනේ. තේරණේ. දැන් වර්තමාන හේතු ටික සැකසුම් නැත්තම් මෙහෙම විපාකයක් නැහැ. එතකොට පෙර කර්මයට ඔය කර්මජ රූප කියලා කියන්නේ ඒ කර්මෙම ප්‍රභේදයක් හැටියට තමයි වර්තමාන හේතු ටික හදන්නේ. වර්තමාන හේතු හැටියටයි ඒව යන්නේ. මේ කය උනත් ගත්තාම අතීත හේතු කියලා ගන්න අතීත හේතුන්ගේ න්‍යායට අනුවම පිළිතරලා තමයි මේ වර්තමාන සැප දුක් විඳින්න පුළුවන් විදිහ රූපය හැදෙන්නේ. තියෙනවා. දැන් අපි කියමු පෙර ජීවිතයකට සාපේක්ෂව මේ ටික ඔක්කොම විපාකයි යන සංතතියකින් අපි කතා කරනවා. නමුත් ඒක ලං කරලා ගත්තාම සැබෑවටම විපාකයේ කියන සිද්ධිය. මොකද පෙර ජීවිතයේ සිද්ධිය මෙතෙන්ට කෙලිම නියෝජනය වෙන්නේ නැහැ. ඒ පෙර කර්මෙ විඳින්න පුළුවන් විදිහට මේ ටික හදලායි අපි විපාක විඳින්නේ. තේරණේ. එතකොට ආසන්නම සිද්ධියට සාපේක්ෂව හේතුව කියන එක යනවා පුරාණ හේතුව කියන එක යනවා දැන් ඇහැ රූප කියන තැන ඉඳලා විද්‍යාව දක්වා පෙර සිද්ධිය දක්වාම. නමුත් ඒක ටිකක් ඊට මෙහාට කියලා බැලුවාම මේ ඔක්කොම විපාකයි වගේ. ඒ කියන්නේ මේ ඇහැ නොතිබුණොත් රූප නොතිබුණොත් මේ විදිහේ විපාකයක් ලැබෙන්නේම නැහැ. ඒ හින්දා විපාක විඳින්න මෙහෙම හැදුණු එකත් විපාකයි යන ගණයෙන් කතා කරනවා. එතකොටවත් ඒ වර්තමාන අතීතයට සාපේක්ෂව වර්තමාන හේතුද විපාකය යන කරුණෙන් කතා කරනවා අපි. නමුත් වර්තමාන අතීත හේතුවට සාපේක්ෂව වර්තමාන හේතු හැදෙනවා වර්තමාන හේතු නිසා විපාක. එහෙම ගත්ත හැකි. දැන් අර හේතු ටිකේ විපාකය තමයි මේ ටික. නමුත් මේ විපාකයේ පවා ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ විපාකයට හම්බෙච්ච මේ පරිසරයේ පිහිටලාමයි අපිට ඊට පස්සේ දැන් අපි කියමුකෝ ඒ කර්මජ රූප කියන්නේ පෙර ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොට විපාක වුණාට එතන විපාක වශයෙන් ගන්න රූපයේ තියෙන්නේ මේ විදිහට රූපය හැදෙන්න පුළුවන් ගතිය. ඒ විපාකයට හම්බ වෙන සිද්ධිය තුලම ඉබේමයි මේ ආයතන ටික හැදෙන්නේ. තේරුණනේ. එතකොට මේ ආයතන ටික හැදෙන්නේ කර්මජ රූප කියලා. ඒ කියන්නේ විපාකයට අපිට උරුම වෙන රූපය නැවත අපිට විපාක විඳින්න පුළුවන් මට්ටමට සකස් වෙන විදිහටයි තියෙන්නේ. හැම වෙලාවෙම ඒකයි. ඒ කියන්නේ වර්තමානයේට උදව්වක් උපකාරයක් නැති වුණොත් අතීතයේ කියන එක දෙන්නේ ඉඳලා. ඒකයි දැන් අපි කියමු අපායේ යන්න තියෙන කර්ම ඕන තරම් ඇති. වර්තමානයේකින් අපිට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන හේතු ටික නැති කරගන්න පුළුවන් උනොත් අරකට සම්බන්ධ වෙන්නේ ඉඳ නැහැ අය. යන්න නැහැ. අන්න ඒ වගේ. එහෙම නැත්තම් මුළු ඔක්කොම කර්ම නැති කළ නිවන් දකින්න කියන එකත් එහෙම වෙන්නේ නැහැ. එතකොට රූපය කියන එක හැම වෙලාවෙම දකින්න ඕනේ විපාකවත් විපාක ධර්මත් ධර්මයක්වත් නෙමෙයි. යම් යම් ආකාරයකට විපාක විඳින්ද භූමියේ සැකසෙන. ඒ නිසා මේ රූපය කියපු එක කර්මය සකස් වෙන්නේ හැම වෙලාවෙම බොහෝ දුරට. එතකොට එයාගේ කර්මය වෙනස් වෙනකොට ඒ විපාකය වෙනස් වෙනවා. කර්මය වෙනස් වෙනකොට මේ රූප වෙනස් වෙනවා. කර්මය වෙනස් වෙනකොට රූප වෙනස් වෙනවා. එතකොට විපාකය වෙනස්. අපි උදාහරණයක් ඇරෙද්දී කියමු. දැන් අවීචියේ ඉන්න දෙව්දත්තරුන් වහන්සේගේ ශරීරයේ යොදුන් කීයද? 100ද? යොදුන් 100ද කොහේද? උසයි, දිගයි. මල් පෙට්ටකින් ගැහුවොත් හරියට අපි පොරෝපාරක් ගැහුවා වගේ කපාගෙන බහිනවා. දැන් මේ ප්‍රසාද ඔක්කොම හැදෙන්නේ මොකද? කර්මය. මොකද ඒ තරම් ඒ විදිහට රූපය හැදුනහම හොඳට දුක් විඳින්න පුළුවන්. මල් පෙට්ටකින් ගැහුවාම කැඩෙන තරමට රූපය සිව්. ඉතාම සින්දුයි. දුක්ඛ භූමියේ රූපය ඉතාම සින්දු වෙන තරමට දුක් වේදනාව වැඩි. සුඛ භූමියේ රූපය ඉතාම සුකුම වෙන තරමට සැප වේදනාව වැඩි. දෙවියන්ගේ රූපත් ඉතාම සිව්. එතන සුඛ භූමිය නිසා දැනෙන සැපේ වැඩි. අපාය ප්‍රසාදයේ ඉතාම සිහුම්. ඒ නිසා දැනෙන දුක වැඩි. එතකොට ඒ මට්ටමට සකස් වෙන්නේ කර්මය. අපි කියමු අවීචිය ආදී අපායේ නිරේ ඉන්න සත්වයන්ගේ රූපය පෙරේතයන්ට අසුරයන්ට ඇත්ත නෙමෙයි. පෙරේතයන්ගේ අසුරයන්ගේ රූපය තිරිසංගත සත්වයන්ට ඇත්ත නෙමෙයි. තිරිසංගත සත්වයන්ගේ රූපය මනුෂ්‍යයන්ට ඇත්ත නෙමෙයි. මනුෂ්‍යයන්ගේ රූපය තවුතුසාවැසි දෙවියන්ට ඇත්ත නෙමෙයි. තවුතුසාවැසි දෙවියන්ගේ රූපය රූපී බ්‍රහ්මයාට ඇත්ත නෙමෙයි. රූපී බ්‍රහ්මයාගේ ජීවිතයේ රූපගතම රූප මට්ටම ඔච්චරයි. අපි කියමු දැන් අපිට තවුතිසාවැසි දෙවියෝ පේන්නේ නැහැ. එතකොට දෙවියන්ගේ ශරීරය ඊට වඩා සුකුමයි. දෙවියෝ අපිට පේන්නේ නැනොනම් දලාත්ම භාවයක්, ඖදාරිකාත්ම භාවයක් මවාගෙන එන්න වෙන්නේ. ඒක නේද? මේ ඇහැට කාම අවචර රළු මනුස්ස මට්ටම කියලා කියන්නේ මේ ලෙන්ස් එක බොහොම රළු. හැබැයි හිත දියුණු කළාම මේ ප්‍රසාදය මෙව කළ දෙවියෝ දකින්න පුළුවන් මට්ටමට ගත්ත හැකි. මේක වෙනස් කරගන්න පුළුවන්. කර්මය වෙනස් කරන්න පුළුවන්. කර්මජ රූප උපාදින රූප වෙනස් කරන්න පුළුවන්. හරිද? එතකොට අපි කියමු තවුතිසාවැසි දෙවියන්ට සහම්පති බ්‍රහ්ම හැමෙනකොට පේන්නේ නැහැ. සහම්පති බ්‍රහ්මයාට දලාත්ම භාවයක් මවාගෙන තමයි තවුතිසාවැසි දෙවියෝ ගාවට එන්නේ. බ්‍රහ්මයාගේ රූපේ ඊටත් සියුම්. ඒකයි. එතකොට බ්‍රහ්මයාගේ රූපේ ඊටාම සියුම් හින්ද තවුතිසාවැසි දෙවියන්ට පේන්නේ දෙවියන්ගේ හැ රළු. තවුතිසාවැසි දෙවියන්ට. එතකොට බ්‍රහ්මයාට වෙනව රළු ආත්ම භාවයක් මවා ගන්න. දෙවියන්ට පේන්නේ. දෙවියන්ට සාපේක්ෂව අපේ හැ රළුයි. ඒ හින්දා අපිට පේන්නේ දෙවියන්ට වෙන දලාත්ම භාවයක් මවා ගන්න. මොකද දෙවියන්ගේ රූපේ සුකුමයි. එතකොට මේ රූපය කියපු එක ඒ කෙලෙස් අඩුවෙන්න ඇති වෙන මත්තෙන්. දැන් අපි කියමු හිත දියුණු කරපු කෙනෙකුට මේ උපාදින රූපය ඕනනම් අවුරුදු 100ක්, අවුරුදු 200ක්, අවුරුදු 300ක්, අවුරුදු 1000ක්, අවුරුදු ලක්ෂයක් වුණා තියාගන්න පුළුවන්. සතර එස්දිපාද වඩන කෙනාට කැමතිනම් කල්පයක් හෝ මේ කල්ප අවශේෂයක් නේ කල්පයක් හෝ තබා ගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේ ඇත්තටම තබා ගන්න පුළුවන්. ඒකෙදි අත්වාවක මම දැකලා තියෙනවා කල්පය බෙදලා මේ කියන්නේ ආයු කල්පයක් කියලා. එහෙම නෙමෙයි, ඇත්තටම සංවට්ඨ විවට්ඨ කල්පයක්ම තියා ගන්න පුළුවන්. නමුත් මේ ඒ මට්ටමට ගිය කෙනෙකුට මේක දුකයි, මහා ලෝහදී හැලියක ඉන්නවා වගේ. එහෙම මට්ටමට දැනෙන කෙනෙක් මේක තියාගන්නේ නැහැ. ධර්මතාවය. මොකද ඒකෙදි මෙහෙම කරුණක් තියෙනවා. අපි කියමුකෝ මරණය බෙදනවා කර්මක්ෂය ආයුක්ෂය කියලා. එතකොට අවුරුදු 500ක් ජීවත් වෙන්න තරම් කර්ම ශක්තියක් ඇතුව අවුරුදු 100ක් ආයුෂ තියෙන මිනිස්සුන්ගේ අතර උපන්නොත් එයාට ආයුෂ හිඳලා මැරෙන්න වෙනවා. කර්මය තියෙනවා අවුරුදු 500ක් ජීවත් වෙන්න. නමුත් ආයුෂ හිඳලා මැරෙනවා. තේරෙනවද නේද? එතකොට අවුරුදු 100ක් ආයුෂ තියෙන මිනිසුන් අතර අවුරුදු 50කට කර්මය ඇති කෙනෙක් උපන්නොත් අවුරුදු 50ෙන් මැරෙනවා. මොකද කර්මයක් හේ නිසා. කිනෙකුට පුළුවන් අවුරුදු 100ක් ආයු තියෙන මිනිසුන් අතර කර්මය අවුරුදු 500ක් තියෙන මට්ටමේ ප්‍රතිසන්දි ගත්ත කෙනෙකුට පුළුවන් කියනවා ධ්‍යාන බලයෙන් ආයුෂ පිරිහෙන්නේ නැති වෙන ආයුෂ වඩා වර්ධනය කරගෙන අවුරුදු 500ක් ජීවත් වෙන්න. මොකද කර්මයේ දක්වා තියෙන නිසා. කර්මය හදාගන්න බෑ කියන හෘදයෙන් ආයුෂ හදාගන්න පුළුවන්. ආයුෂය කියන එක රූපය කියන එක හදාගන්න පුළුවන්. කර්මය කියන එක හදන්න බෑ. ඒ කර්ම ශක්තිය තමයි. එතකොට ඒක නම් මතක් කළේ මේ රූප කියන එක රූප ගැන මේ පෙන්වන්නේ රූපය කියන එක සැබෑවටම තියෙනවා ඇත්තයි ඒක වෙනස් වෙන්නේ නැහැ කියන තැනකින් පෙන්වන්න නෙමෙයි යම් තැනක රූපය කියලා ඇසුරු කරනවා නම් රූපය කියලා සැප දුක් විඳිනවා නම් කාම භූමිය හෝ වේවා රූප භූමිය වේවා යම් රූපයක් ඇසුරු කරනනම් ඒ රූප ගැන ඔක්කොම කියන්න වෙලා කාම භූමියේ අපිට වර්ණ රූපය කියලා එකක් තියෙනවා. එතකොට ප්‍රසාද රූප කියලා තියෙනවා. මේවා නැහැ කියනවා නෙමෙයි. මේ විපාක, මේවා විපාක. මේ යම් කෙලෙසයකට උපන්න ධර්මතා. එතකොට අපිට ඒ කෙලෙසය ගෙවුනොත් ඒ විපාකය වෙනස් කරන්න පුළුවන්. මේ ඇහිම බලන්න පුළුවන් මේ ඇහිම නොපෙනෙන තෞත්සාගති දෙවියෝ. නොපෙනෙන ප්‍රශ්නොත් බලන්න පුළුවන්. හිත දියුණු කළා. හිත දියුණු කළාම මේ ඇහිම බලන්න පුළුවන් වෙන්නේ. මොකද මේ මනෝමය සිහි කරන සිද්ධියක් නෙමෙයි. මේ ඇහැට පෙන්න අර කතාවක් තියෙන්නේ මතකද අර ථූපාරාමේ ගාව අර හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට පෙරේත ළමෙක් බඩගින්නේ ඉඳලා ස්වාමීනි අපේ අම්මාට දැකලා ඉන්නෝ නම් එන්න කියන්න. උඹලා අම්ම කොහොමද අඳුරගන්නේ මට පේන්නේ නැන්නේ කිව්වා මුල් කැල්ල දෙන ස්වාමීනි මේ මේක අතේ තියාගෙන ඉඳකට පේන්නේ කියලා. ඒක අතට ගත්ත වෙලේ ඉඳන් හාමුදුරුවන්ට අම්ම ඉද්ද නැහැලු හැම තැනම පෙරේතය පේනවා. අමනුෂ්‍යය පේනවා. මොකද ඒ තරම් බෙහෙත් තිබිලා තියෙන ඉස්සර. ඒ බෙහෙත ගත්ත ගමන් තංගල ප්‍රසාද වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් විද්‍යාදර කියලා කියන්නේ බෙහෙත් බලෙන් උඩ යනවා. මන්ත්‍ර බලෙන් උඩ යනවා. අර වගේ එච්චරට මේ රූපය කියන එක වහා වෙනස් වෙන සුළු. දැන් රූපය කියලා කියන්නේ මොකක්ද? වෙනස් වෙන නිසා. බින්දෙන නිසා, පළුදු වෙන නිසා වහා වෙනස් වෙනවා.
ඒ නිසා මේ
වෙනස් වෙන්නේ හොඳ වෙන්නේ. එතකොට ඒ වගේ එතකොට රූපය කියපේක විපාකිකුත් නෙමෙයි, විපාක ධර්මතාවයකුත් නෙමෙයි. හැම වෙලාවම යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් ද ඒ ආකාරයට සැකසෙන්න. එතකොට අපි දත යුතුයි විපාක කියලා කියන්නේ මේ කර්ම කියලා කියන්නේ කෙලෙස්. කෙලෙස් වල නානත්වය කර්ම කියලා කියන්නේ. ඒ කෙලෙස් වල මට්ටම් වලට සැප දුක් උපේක්ෂා කියන විපාක විඳින්න නම් ඒ විපාක විඳින්න පුළුවන් මට්ටම් වලට රූප හැදෙන්න වෙනවා. එතකොට ඒ රූප ගැන කියලා කියන්නේ ලෝකයේ රූපයයි සැප දුක් විඳින රූපයයි ඇසුරු කරන රූප ඔක්කොම කියනවා මෙතෙන් බුදුරජාණන් වහන්සේ. මේක සත්‍යමයි හෝ ඇත්තමයි හෝ කියන කතාවක් කියනවා නෙමෙයි. මොකද අපි කියමුකෝ දැන් පෙනෙන අපිට මේ පෙනෙන සිද්ධිය ගත්තාම මේ පෙනෙන සිද්ධිය ඇත්ත වුණොත් මේ වර්ණ රූපය කියලා එකක් නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. වර්ණ රූපය තියෙනවා. මේ අපිට තියෙන්නේ කාම් භූමියටයි තියෙන්නේ. හොඳට මතක තබා ගන්න ඕනේ. ඇහැ තියෙන්නේ, රූපේ තියෙන්නේ, චක්කු විඥානේ තියෙන්නේ කාම භූමියේ විපාකයක්. හොඳට මතක තබා ගන්න මේ පිටකෙවත් කිසිම තැනක එයින් තොර පෙන්නලා නැහැ. කාමවචර විපාකය, කාම භූමියේ විපාකය. එතකොට මේ පේන රූපේ වර්ණ රූපේ කියපික ඇත්තම වුණා නම්, ඇහැ ඇත්තම වුණා නම් හිත දියුණු කරපු කෙනෙකුට එහෙම එර්ධි ප්‍රතිහර එහෙම පාන්න බෑ. ඇයි? දැන් හිත දියුණු කරපු කෙනෙකුට තග්ගාලා මෙතන ජලය වතුර ගොඩක් කරලා පෙන්වන්න පුළුවන්. හිත දියුණු කරපු කෙනෙකුට ගිනි ගොඩක් මවලා පෙන්වන්න පුළුවන්. හිත දියුණු කරපු සර්පෙක් මවලා පෙන්වන්න පුළුවන්. ඇයි? අපි තුල යම් යම් ආකාරයේ සංඥා පහළ වෙන විදිහට ධාතු වෙනස් කරන්න පුළුවන්. ධාතු වෙනස් වෙනකොට වෙන එකක් පේන්නේ අපිට. ඒ නිසා දැන් මේ තියෙන දේම වුණොත් අපිට පවතින දේ, පෙනෙන දේ, පෙනෙන දේ තමයි. නමුත් යථා භූත ස්වභාවය ඕක නෙමෙයි. අපිට පෙනෙන දේ මේක ඇත්තයි. කාම භූමියේ විපාකයේ මේක ඇත්තයි. නමුත් යථා භූත ස්වභාවය ඕක නෙමෙයි. යථා භූත ස්වභාවය වෙනස් වෙනකොට අර මං කියන්නේ කිසිම වෙලාවක මේ අපි චිත්‍ර අඳින්නේ නැහැ. අපිට හිතෙන්නේ පිටියක බොහොම ලස්සන ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ විශ්ත්‍යෙක් ගියහල පුරුෂයෙක්ගේ චිත්‍රයක් අඳිනවා කියලානේ නේද? එතන කරන්නේ තින්ත ටිකක් අරගෙන ධාතුව සකස් කරන එක. වර්ණ ධාතුව සකස් කරනකොට අපිට තමයි සංඥාවක් පහළ වෙන ආ ස්ත්‍රිය කියලා. එයා චිත්‍රය අඳිනවා කියලා කලේ මොකද? එතන ධාතුව සකස් කරන එක. දැන් අපිට පුළුවන් වැලි ගොඩක් අරගෙන නොපෙනෙන සියුම් අතකින් මේ වැලි ටික වෙනස් කරන්න පුළුවන් වුණොත් අපිට තග්ගල වෙන හැඩයක් එන්නේ. ආපහු එක තව සියුම් අතකින් වෙනස් කරන්න පුළුවන් වුණොත් අපිට වෙන හැඩයක් එන්නේ. ධාතු වෙනස් වෙනස් වෙන ආකාරයට එක එක සංඥා අපිට පහළ වෙනවා. ඒක එහෙම කරන්න බෑ. පේන සිද්ධියේ ධාතු වුණා නම්, යථා භූත ස්වභාවය වුණා නම් නේද? ඒ නිසා මේකදී අපි දත යුත්තේ, මේක ඉගෙන ගත යුත්තේ මේ විපාක කියන එක දැනගන්න තමයි. මොකදී බොහොම වටිනා කොටස් ටිකක් තියෙන දර්ශනය සම්බන්ධව මම අතීත පස්සේ මතක් කරන්න. එතකොට රූපය කියන එක විපාකත් නෙමෙයි, විපාක ධර්මතාවයකුත් නෙමෙයි. හරිද? පෙර අවිද්‍යා සංකාරයට හටගත් විපාකේ විපාකේ වෙනස් කරන්න බෑ කියලා අපි කියනවා නම් ඒක හරි. අවිද්‍යා සංකාරයෙන් හටගත් විපාකය කියලා කියන්නේ නාම ධර්ම ටික. මේ එහෙම විපාකයේ විඳින්න පුළුවන් භූමියේ තියෙන තාක් මේ විපාකේ වෙනස් කරන්න බෑ. හැබැයි මේ භූමිය වෙනස් වුණා, කාම භූමිය වෙනස් වුණා, විපාක වෙනස් වෙනවා. කාම භූමිය වෙනස් වෙනවා, භූමිය වෙනස් කරන්න පුළුවන්. එතකොට නේ විපාක න විපාක ධම්ම ධම්ම රූපය අසංකලිට සංකලේශිකම්. අසංකලිටයි කියන්නේ කිලුටු සංකලේශිකයි. ආයෙත් වෙන උත්තරේ මොකද්ද? කිලස වලට හිතයි. කිලස් කිලුටු නැහැ. කිලුටු වලට හිතයි කියලා දෙන්නේ. මට නම් ඕක හිත කැතන දෙන්නේම නැහැ. නමුත් තම ඔප්පු කරන්න බැරි හින්දා කොයි පරියායෙන් දේශනා කරන්නේ. සංකිලේශිකයි කියන අර්ථය මට හැම වෙලාවෙම හැඟෙන්නේ කෙලෙස් සහිතයි කියනවා. සහේතුක කියන්නේ හේතු සහිතයි කියනවා. චිත්ත සංකිලිටේන සත්ත සංකිලිස්සන්ති. චිත්ත කිලුටු වීමෙන් සත්‍ය කෙලෙසෙත්. චිත්ත සංකිලිටේන චිත්ත කිලුටු වීමෙන් සත්ත සංකලසන්ත සත්‍ය කෙලෙසෙත්. එතකොට කෙලෙසනවා කියන එක පිළිසු දුනක් කිලුතු නිසා කෙලෙසික. හොඳට. එතකොට සංකලේශික කියලා කියන්නේ අසංකලිත සංකලේශික. අසංකලිත කියන්නේ කිලුතු නැහැ. කිලුතු කියලා කියේ මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තිනෙමිද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවර ධර්ම වලට කියන මොනවද? කිලුටි කියලා. රූපය කියන එක කිලුටු නෑ. කිලුටු වෙන්න හිතයි. කෙලස් ඇති වෙන්න හිතයි. අසංකලිත සංකලේශකනේ. හැම රූපයක්ම න සවිතක්ක සංචාර. විතක්ක සහිත විචාර සහිත ධර්මයක් නෙමෙයි රූපය කියන්නේ. විතක්ක සහිත විචාර සහිත ධර්මයක් නෙමෙයි රූපය කියන්නේ. මොකද විතක්ක සහිත විචාර සහිත වෙන්නේ හැම වෙලෙම විතක්කනවා විචාරනවා කියන ගති දෙක යෙදෙන්නේ මොකේද? හිතක. වේදනා සංඥා සංකාර තමයි විතක්ක විචාර සහිත ධර්ම. තේරුණා නේද? ඒ නිසා රූපය විතක්ක විචාර සහිත ධර්මය නෙමෙයි. න අවිතක්ක විචාරමත්ත. අවිතක්කයි නමුත් විචාර මාත්‍රයක් හෝ තියෙනවා නෙමෙයි. නවිතක්ක අවිචාරමත්ත. අවිතක්ක අවිචාර. අවිතක්ක අවිචාර ධර්මයක්. විතක්කවත් විචාරවලටවත් අයිති නැති ධර්මයක්. යමක් විතක්කනවා කියන්නේ සිහි කරනවා, විචාරනවා කියන්නේ පිරිමදිනවා, හැතිරෙනවා. විතක්ක විචාර කියන්නේ සිහි කරලා බලනවා. සිහි කරමින් හැසිරෙනවා කියන්නේ. සිහි කරන ගතියවත් සිහි කළ බලන සිහි කළ හැසිරෙන ගතියවත් කියන ගති දෙකෙන් එකකටවත් අයිති නැහැ රූපය. ඒ දෙකම කෙරෙන්නේ චෛතසික වලින්. හරිද? න ප්‍රීති සහගත. රූපය කියන්නේ ප්‍රීති සහගත ධර්මයක් නෙවෙයි. ප්‍රීතිය කියන ස්වභාවය ඇති වෙන්නේ සිතේ චෛතසිකයකින් මිසක රූපයක නෙමෙයි. ප්‍රීතිය මොන ස්කන්ධයන්ටද අයිති? වේදනා ස්කන්ධයට, සංඥා ස්කන්ධයට, සංකාර ස්කන්ධයට. පුසම මොකේද අයිති ප්‍රීති? සංකාර ස්කන්ධයට. ප්‍රීතිය අයිති සංකාර ස්කන්ධයට. හරිද? න සුඛ සහගත. රූපය කියන එක සැප සහගත එහෙම නෙමෙයි. සැප සහගත මොකද්ද? වේදනා ස්කන්ධය. න උපේක්ෂා සහගත. රූපය කියන එක උපේක්ෂා සහගතද නෙමෙයි. උපේක්ෂාව මොකද්ද? වේදනා චෛත්‍ය. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා තුනම වේදනා චෛත්‍ය. හරිද? නේව දර්ශනේන න භාවනාවේ පහතබ්බා. රූපය කියන එක දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහ කළ යුත්තක් නෙමෙයි. රූපය කියන එක දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහ කරන්න ඕනේ නැහැ. රූපය කියන එක පරිණීය ධර්මයක්. රූපය කියන එක පිරිසිඳ දත යුත්තක්. රූපය කියන එක පිරිසිඳ දත යුත්තක් වුණ ඕකෙදී හොඳ වටිනා ටිකක් තියෙනවා මට කියන්න. මම කියන්නම් අර දර්ශනාත්මක පැත්ත. නේව දස්සනේන න භාවනාවේ පහ තබ්බං. නේව දස්සනේන භාවනාව පහ තබ්බ හේතුකම්. දර්ශනයෙන් හෝ භාවනාවෙන් හෝ පහ කරන්න තියෙන හේතුවකුත් තියෙනවා නෙමෙයි. දර්ශනයකින් හෝ භාවනාවකින් හෝ පහකට යුතුත් නෙමෙයි. දර්ශනයකින් හෝ භාවනාවකින් හෝ පහකට යුතු හේතුද තියෙනවත් නෙමෙයි. එතකොට දර්ශනය මොකද්ද? භාවනාව මොකද්ද? දර්ශනයෙන් පහකට හේතු මොනවද? භාවනාවෙන් පහකට හේතු මොනවද? මොකද දර්ශනය? දර්ශනය මොකද්ද? දස්සන පහතබ්බ සබ්බාස සූත්‍රය කියලා දිනනේ. මොකද්ද තියෙන්නේ? දස්සන පහ සබ්බා. පහ තබ්බා. දර්ශනයේ මොකද්ද තියෙන්නේ? දුක. දුක ඇතිවීම, දුක නැතිවීම, නැති කරන මඟ කියන මේ ධර්මතා හතර අවබෝධ කර ගැනීමමයි දර්ශනය කියලා කියන්නේ. ඒ ටික කවදාවත් සීලෙන් හෝ සමාධියෙන් හෝ වීරියෙන් හෝ ඇති වෙන්නේ නෑමයි. සීල සමාධි දෙක නැත්තම් වීරිය කියන එක උපකාරක ධර්මයක් වෙන්න පුළුවන්. මේ දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් දර්ශනයකින්ම නුවණින්ම දැකලමයි ඒ කෙලෙස් දුරු වෙන්නේ. භාවනාව කියන එක වීරියෙන් සාක්කල යුතුයි. දර්ශනයේ හැම වෙලාවෙම ප්‍රඥාව මුල් වෙලා ප්‍රඥාවෙන්ම සාක්කල යුතුයි. භාවනාව වීරියෙන් සාත් කරගත යුතුයි. සීලයක පිහිටලා හිත සමාධි කර කර සමාධි කර කර ඒ චිත්ත සමතයන් ලබා ගන්න ඒ ප්‍රතිපදාව වඩන එක භාවනාවටයි. මේ ටික වීරියෙන් කළ යුතුයි. කොච්චර වීරිය තිබුණත් නුවණක් නැත්නම් දර්ශනෙන් දැක්ක යුතු දේ ලැබෙන්නේ නැහැ. කොච්චර නුවණක් තිබුණත් දර්ශනෙන් දැක්කත් භවනා වීරිය නැතිනම් භවනාවෙන් දැක්ක යුතු දේ ලැබෙන්නේ නැහැ. දැක්ක යුතු දේ භවනාවකට යුතු දේ සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් දර්ශනෙන් දුර වෙන්න ඕන කෙලෙසිකුත් තියෙනවා, භවනාවෙන් දුර වෙන්න කෙලෙසිකුත් තියෙනවා. චතුරාර්ය සත්‍ය දැකීම නිසා දර්ශනය තමයි, චතුරාර්ය සත්‍ය දැකීම දර්ශනයෙන් දුරු වෙන කෙලෙස් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ. භාවනාව තමයි යම් සීල සමාධි කියන ධර්මතා දෙක, ඒ ටිකේ වීර්යයෙන් ගෙවා ගන්න ඕන ටික තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද ඕ සක්කාදි තීත්‍ය සිලබත පරමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ටික වීර්යෙන් ගව ගන්න. මොකද මෙතන නුවණ තියෙන නිසා වීර්ය කරන් නුවණ ගන්නට එනවා. වීර්යය යොන්නේ. එතකොට ඒව භවනාවෙන් දුරුකට යුතු කෙලෙස්. අර ටික දර්ශනයෙන් දුරුකට කෙලෙස්. රූපය දර්ශනයකින් දුරු කරන්නවත් භවනාවකින්වත් දුරු කරන්න ඕනේ නැහැ. ඒ එහෙම තියෙන කෙලෙසෙකුත් නෙමෙයි රූපය. රූපය කියන එක පරිඤ්ඤය ධර්මයක්. තේරුණේ නැහැ. ඒකෙදි දැන් මම මේ කියන ටික හොඳට ගන්න, මට මෙතනදී මේ මම මේ කතා කරන දර්ශනෙට ගොඩාක් දෙනෙක් පරස්පර වෙන්නේ මම වැඩි යහපත සඳහා මාර්ගයම කියන හින්දායි කියලා මට හිතුණා. මාර්ගයේ උපදින්න තියෙන විදර්ශනා නුවණේ ඉඳලා ටිකක් කියවන සමාහයට ගොඩක් දෙනෙක් මේක පිළිගන්නේ කියලා මට හිතුණා. අපි නිකන් මෙහෙම කිව්වොත් කාම භූමියේදී අපිට විපාක හැටියට මේ ඇහැ තමයි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. මේක මේ පාඩමට අමතර ටිකක්. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාදය ඉතාම සියුම්. මේ ප්‍රසාදය හැම වෙලාවෙම බිඳෙන්නේ බාහිර වර්ණ සටහනක් ගැටීම නිසායි. තේරෙන නේද? බාහිර රූපයක වර්ණ සටහනක් ගැටීම නිසායි. ඇහත් රූපයත් කියන තැනදී වර්ණ රූපයමයි රූපය. වර්ණ රූපය ඇහැට ගැටීම නිසා මොන හිත උපදිනවා. උපන්නාම ඔය ධර්මතා තුන නිසාම සංඥාවක් පහළ වෙන. සංඥාව හරියට රූපේ ස්වභාවයම තමයි. නමුත් මෙහෙම සංඥාවක් පහළ වෙද්දී දැන් අපිට රූපය කියන එක දර්ශනයකින්ම භාවනාවකින් පහ කරන්නේ පිරිසිඳ දකින්න තියෙන්නේ. නුවණින් රූපය අපි පිරිසිඳ දකිනවා. දකින්න ගියොත් දකින්න අපි බැලුවොත් අපි දන්නවා හැම රූපයක්ම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් වර්ණ ගන්ධ රස ඕජා කියන ටිකත්. මේ ටික හොඳට බලලා කලාප වශයෙන් සම්මර්ෂණය කරලා බලනකොට එයාට වර්ණ රූපය කියලා ඉතුරු වෙන දෙයක් නෑ. අපි නිකමට කිව්වොත් දැන් වර්ණ සතහන කියලා කිව්වොත් දැන් මේ හැඩේ පේන බවනේ සතහන. එයා මේ රූපය හැදිලා තියෙන රූප කලාප 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 වලින් බැලුවොත් මැද යම් තේද මේ අයිනත් එසේ මේ මෙහෙම රූප කලාප කලාප තියෙන තැන් වලට හිත තැබුවොත් මෙයාට මේ සතහන් වල අහුවෙන්නේ නැතුව, තේරෙනව නේද? සතහන් අහුවෙන්නේ නැතුව රූපය කියන එක මහ කලාප මිතියක් පෙන පිටක් වගේ අහුවෙනවා. එතකොට දැන් විපාකය අපිට හම්බුනේ ඇහත් වර්ණ රූපියත් හිතත් නිසා මෙහෙම සංඥාවක් පහළ වුණේ. නුවණින් තක් ගාලා මම රූපය පිරිසිදු දකින්නවා, රූපය කියන එක මේ වගේ රූප කලාප කලාප වලින් හැදිලා වර්ණ ගන්ධ රස ඕජා කියන මට්ටමින් තියෙන්නේ. ඒ කියන්නේ වර්ණ රූපය කියලා හෝ එහෙම හරවත් දෙයක් හරයක් කියලා නෙමෙයි, එහෙම පනවන තැනකද තියෙන්නේ මෙහෙම රූප කලාප වලින් හැදුණු සිද්ධියක් කියලා. මේ රූපය නිසා පහළින් සංඥාව ආපහු මෙහාට ආйти නැති විදිහට, දැසගන්නේ නැති විදිහට රූපය නුවණින් දැක්කේ අපි. තේරෙන්නේ? රූපය ගැටෙන්නේ වර්ණ රූපයයි ඇහැයි ගැටිලා මේ වගේ සංඥාවක් පහළ වෙනකොට තග්ගල් ආපහු මේ පේන සංඥාව පේන දේ ආපහු මේ වර්ණ රූපයයි මෙහෙයි කිව්වොත් ආයෙත් ඒ මට්ටමම හිටින හොයාගෙන යන්න. ආයෙත් ඒකට විපාක හැටියට ඒ වර්ණ සතහනයි ඇහැයි ගැටිලා හිත ගැටිලා ආයෙත් මෙහෙම සංඥාවක් එනවා. ආයෙත් මේ හම්බ වෙන දේ මෙහෙ තියෙන්නේ කියලා හිතුවොත් ඒ මට්ටමටම යනවා. මේ චක්‍රය නතර වෙන්නේ නැහැ. එතකොට අපි රූපේ පිරිසිඳ දැකලත් නැහැ. රූපේ පරිණියේ නැහැ අපි. දැන් රූපේ පිරිසිඳ දකින්න ඕනේ. දැන් ඇහත් වර්ණ රූපයත් හිතත් තියෙන තුන්දෙනා නිසානේ මේ සංඥාව පහළ වෙන්නේ. පහළ වෙනකොට මේ අපිට යමක් පේනවා කියන සිද්ධිය පවතින රූපෙමයි කියලා කිව්වොත් අපි රූපේ පිරිසින් දැකලා නැහැ ගෙඩි පිටිමයි තාම ඉන්නේ. කම්මං වදාන. කර්ම. ඉවර වෙලා ඉවරයි මේ රූපය කියලා හිතපු සිද්ධියෙන් වෙලා. රූපේ පරිඤ්ඤය වෙන්න වුණොත් ආසීසෝපන් සූත්‍රයේ පෙන්වන්නේ හිස් ගෙවල් හය ශුන්‍යෝ ගාමේ කියලා. ඒ රූපය වර්ණ රූපයේ ගැටීම නිසාම හිත ඉපදිලා මෙහෙම පහළ වෙන සංඥාවක් පහළ වෙලා තියෙද්දිද විදර්ශනා ඥානය කියලා කියන්නේ නුවණින් සම්මර්ෂණය කරනවා මේ රූපී යථාභූත ස්වභාවය. යථාභූත ස්වභාවය මේ වර්ණ සටහන කියන එක අවලංගු වෙන විදිහට අවලංගු වෙනව නෙමෙයි, ඇත්ත ඇති හැටියෙන් බලනවා. එහෙම හැඩතල තියෙන රූප තියෙනව නෙමෙයි, එහෙම හෝ එහෙම අපි පාටයි වර්ණයි හැඩතලයි කියලා හෝ යමක් තියෙනවනම් ඒ හැම තැනකම තියෙන්නේ කලාප කලාප වශයෙන් මිසක රූපය වෙනත් ආකාරයකට නෑ. රූපය කියන එක පිළිහිලා තින්නේ මෙහෙමයි කියලා බලනවා. මේ බලපු සිද්ධියෙන් උනා මේ දේ සිහි කළා මේකට යන්න බෑයි, ගැලපෙන්නේ නෑ. දැන් මෙහෙ නිසා හටගත්තා ප්‍රසාදයේ තිබුණ නිසා ගැටුණා. නුවන් රූපය ඇත්ත දැක්කහම අපහු යන්න බෑ. ඒකෙන් දැන් අපි කියමුකෝ ජලය වගේ පෙනෙන ස්වභාවය ඇහත් හිතත් නිසා අපිට ජලය වගේ පේනවනම් එහෙම පේන තැන මෙතන තියෙන මිරිඟුවයි කියලා නුවණින් හිත නිසා අපහු යන්න බෑ. නමුත් මේ පේන දේම තියෙන්නේ කියලා හිතුවොත් අයිත් දෙයක් නුවණින් අපි අරගෙන යන්නේ. එතකොට ජලයේ ස්වභාවයත් ඇහත් හිතත් හින්දමයි ජලය වගේ පේන්නේ. තියෙන තැනක තග්ගල නුවණින් අරගෙන යනවා මොකේද තියෙන්නේ මිරිඟුනේ කියලා. එතකොට වෙන්නේ මොකද්ද? බැහැ ගන්න බෑ අපෝ. ඒ වගේ වර්ණ රූපියත් ඇහත් හිතත් නිසාමයි මෙහෙම සංඥාවක් වෙන්නේ. වර්ණ රූපිය හැදීම ගන්න සංඥාව. තග්ගල වර්ණ රූපිය අපි රූපේ පරිණයයි අපි. රූපේ පිළිසින් දකින්නවා මෙතන තියෙන්නේ පටි ආපෝ තේජෝ වායෝ මෙහෙම නේද කියලා දැන් යන්න බෑ. ඔහොම බලනකොට එහෙ නිසා මෙහෙ එනවා අපෝ මෙහාට යන්න බැරි විදිහට බලනවා. මෙහෙම බැලුවාම මේ රූපය බලන එක විදර්ශනා ඥානයි. යම් දවසක් තියෙනවා මේ සිද්ධාන්තයෙන් සිහි කරලා ගන්න පුළුවන්. ලෝකෝත්තර කියලා කියන්නේ අර යථාභූත ස්වභාවය මෙහෙම බලබලා ඉඳ ඕනේ. මේ රූපය නිසා පහළ වෙන සංඥාවක් නේද කියලා මෙතනින්ම අල්ලා ගත්තා. මොකද එයා දන්නවා මේ රූපයේ කියන එක වර්ණ රූපයේ කියන එකෙන් ගැටිලා මෙහෙම හටගත්තට මෙතන තියෙන සැබෑම தත්ත්වය එයා දන්නවා. එතෙන්ටම හිත තබලා ගන්න පුළුවන් දවසක් එනවා. එහෙම කළාම ඒක ඇති වෙන ප්‍රතිඵලය තමයි විපාකය තමයි එයාට මේ විදිහට ලෝකේ හම්බ වෙන්නේ. තමා තුලම සංඥා ඉදිරියලා නිරුද්ධ වෙනවා කියන තැනකින් හම්බ වෙන්න ගන්නවා. ඒක තමයි යාගේ විපාකය. ඒ විපාකයට දුර වෙලා තියෙන ලෝකේ. එහෙනම් ලෝකෝත්තරයි කියන්නේ. ওই වගේ සිද්ධියක් මේකේ තියෙන්නේ. එහෙම නැතුව අපි කියමු මේ මට්ටමේ රූප මේ මට්ටමට දකිද්දී නම් රාග දේශ මොහ ඇති උනේ. මේ මට්ටමට දකිද්දී නම් රාග දේශ මොහ ඇති උනේ. මේ මට්ටමේ දැකීම තියාගෙන රාග දේශ මොහ නැති කරන්න පුළුවන් අපිට. දැන් අපිට මේ මට්ටමේ රූපයක් පෙනෙද්දී නම් රාගයක් හෝ ද්වේෂයක් ඇති උනේ. ওই පෙනෙන මට්ටම ඔහොමම තියෙද්දී රාග දේශ දෙක නැති කරන්න බෑ. පේන මට්ටම වෙනස් නොවි අනිත්‍යයි කියලා වචන කිව්වට නැති වෙන්නේ නැහැ. එහෙම අනිත්‍ය රූපයේ එක්ෂණික වේගින් අනිත්‍ය දෙද්දිත් නේ මට මේ මට්ටමට කියලා සිදිලා තියෙන්නේ. රූපය ඇති බවට. තේරෙනවා නේද? එහෙනම් මේ පේන සිද්ධිය වෙනස් වුණොත් තමයි මට මේ කෙලස් නැති වෙන්නේ. කියන්නේ සම්මා දිට්ඨිය මතයි කෙලස් ටික නැති වෙන්නේ. මම අර මේ මාතෘකාවට දවල් මතක් කළේ දැන් අපි කිව්වොත් දැන් යමක අනිත්‍ය මෙහෙම කතා කළාට වැඩක් නැහැ. අර අපි කතා කරන්නේ දැන් සීතකරණේ දොර අරිනකොටම බල්බ් එක පත්තු වෙනවා නම් ඇරලා තියෙනකොටම බල්බ් එක පත්තු වෙලා තියෙනවා නම් වහනකොටම නිවෙනවා නම් නමුත් දොර අරින්ද පෙර බල්බ් එකේ තිබුණු තත්ත්වයත් අපි දන්නේ නැත්තම් නුවණ නැත්තම්. දොර වැහුවට පස්සේ තියෙන තත්ත්වය දැක්කේ නැත්තම් නුවණ නැත්තම්. ඒ දෙපැත්ත දන්නේ නැහැ. දොර අරිනකොට මොනවා බල්බ් එක පත් වෙන නිසා අපිට ඒක පේන්නේ නැහැ. දොර ඇරීමයි බල්බ් එක පත් වීමයි දෙක එකට නිසා පේන්නේ නැහැ. දැන් දොර ඇරගෙන තියෙනට ආලෝකේ තියෙනවා. තේරෙනවද? ආලෝකේ තියෙනවා. දොර වැහිමයි බල්බ් එක නිවීමයි දෙක එකට වෙන නිසා පේන්නේ නැහැ. දැන් ඇතිවීමයි නැතිවීමයි දෙක පේන්නේ නැහැ. මැද විතරක් අපිට අහුවෙනවා. අර දෙක නොදන්න කෙනෙක් වුණොත් මැද විතරයි අපිට අහුවෙන්නේ ආලෝකයේ තියෙනවා කියන තැනකින්. ඔන්න සීතකරණේ බලනකොට ආලෝකේ තියෙනවා. පැත්තකට ගියාම දැකපු දේ විතරයි සීකරන්න පුළුවන්. නොදන්න හම්බ නොවිච්ච දේ සීකරන්න පුළුවන්ද? බෑ. පැත්තකට ගියාම එයාට සීකරන්න පුළුවන් මොකද්ද? සීතකරණේ ආලෝකයේ ඇති බව විතරයි සීකරන්න පුළුවන්. සීකරනවා. හා හොඳයි තියෙනවද බලමු එහෙනම් කියලා හරි බලන්න ඇවිල්ලා දොර අරිනකොටම මේ තියෙන්නේ තමන්ගේ දෘෂ්ටියම අපහු තහවුරු වෙනවා. දැන් ඔය මට්ටමේ නිත්‍යතාවය ගිහිල්ලා නිත්‍යතාවය තුල ආලෝකයට තණ්හාවක් ඇති වුණොත් සීතකරණේ අරගෙන ආලෝකෙ දිහා බලාගෙන මේ ආලෝකෙ ඉතින් තප්පරයට 60 වතාවක් නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නේද කිය කියා හිතුවට වෙන්න තියෙන ටික ඔක්කොම වෙලා. ඇයි දැන් ආලෝකයේ තියෙනවා කියන එකේ නැති බවක් මේ බලන්නේ? දැන් ආලෝකේ සැබෑවටම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා නෙමෙයි දකින්නේ. තියෙන ආලෝකය නිවිනෙවිපත් වෙනවා දැන් වෙලා තියෙන්නේ. එයාට සීතකරණේ ඇරියත් ආලෝකේ තියෙනවා, පැත්තකට ගියත් ආලෝකේ තියෙනවා. දැන් තියෙන ආලෝකය තප්පරයට 60 වතාවක් නිවෙනවා කියලා අනිත්‍ය මෙනෙහි කළාට තණ්හාව කියන එක නැති වෙනවද? ඔහොම සිද්ධියක් වෙද්දි නේද මේ ආලෝකයට තණ්හාව ඇති වෙලා තියෙන්නේ? එහෙනම් ඒ සිද්ධිය බැලුවා කියලා තණ්හාවක් නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. එයා යම් කලක දැක්කොත් මේ දොර එතකොට නුවණින්මයි දකින්න වෙන්නේ. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්ත විසින් තමා තුලම දකින්න වෙනවා. දොර ඇරපු නිසාමයි එහෙනම් බල්බකපත් වෙලා තියෙන්නේ. දොර ඇරලා තියෙනකමපත් වෙලා තියෙනවා. දොර වහපු ගමන්ම නැති වෙනව නේද කියලා දැක්කොත් අන්න දකිනවා ආලෝකය කියන එක අනිත්‍යයි. සංකතයි පටිච්චසම්පන්න හේතුන්ගෙන් අතක හේතු නැති වෙන නැති වෙන. දැන් ඕක ඇතුලේ තප්පරයට 60 වතාවක්වත් නිවිනි පවතින එහෙම එකක්වත් කතා කරන්නේ නැහැ. තේරෙනව නේද? උපචේ රූපයගේම Nirodhe දකින්න. සම්තති රූපයගේ Nirodhe දැක්කට හරියන්නේ නැහැ. උපචේ රූපය කියලා කියන්නේ දොර සීතකරණේ ඇරීමත් එක්කම ආලෝකයේ ඉපැද්මක් වෙයින මේක තමයි උපචය. ඊට පස්සේ ඒ තුල තප්පරයට 60 වතාවක් ලයිට් එක නිවෙනවා, පත් වෙනවා වෙන්න පුළුවන්. ඇති වෙනවා නැති වෙනවා වෙන්න පුළුවන්. සම්පතියක් තියෙනවා. ඊට පස්සේ මේ සීතකරණ වහනකොටම නැති වෙනවා. උපචයෙම හිඳෙනවා. තේරෙන්නේ? එතකොට අපි එතනින් නැතුව සම්පතියෙන් විතර බැලුවා කියලා උපචයෙන් අපේ මනස මිදිලා නැහැ. යමක් මුලින්ම හටගන්න රූපයට කියන උපචය කියලා. ඒ වගේ දැන් අපි කරන්නේ ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කුඥාය මේ සීතකරණ දොර ඇරියා වගේ ඇහැ රූප චක්කුඥාය කියන තුන් දෙනා නිසාම උනේ යම් වස්තුවක් පෙනෙනවා නම් මේ හේතු ටික තියෙනකම තියෙනවා නම් මේ හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා නම් දැන් මේ සිත ඉපදීමත් මේ ධර්මයන් පෙනීමත් එකට වෙන්නේ ඒ හින්දා අපි දන්නේ නැහැ. ඒ හිතට ඒ හිත අහුවෙන්නේ නැහැ. හිත පවතිනකම් මේ හිතක මේ වගේ සංඥා යෙදිලා තියෙනවා. හිත නිරුද්ධ වෙනකොටම හිතේ යෙදෙන සංඥාත් නිරුද්ධ වෙනවා. නමුත් මේ දෙපැත්ත අහුවෙන්නේ නැතුව පැත්තකට ගිහිල්ලා අපිට සිහි කරන්න වෙන්නේ මැද ටික තමයි. දැකපු සිද්ධියමයි අපිට අපව සිහි කරන්න වෙන්නේ. තේරෙනවද නේද? එතකොට දැකපු දෙයම තියෙනවා කියලා හිතාගන්න. ආයෙත් බලන් දෙනකොට ආයෙත් අර සිත කරන දොර ඇරියා වගේ ආයෙත් හේතු ටික ඇවිල්ලා ආයෙත් පහළ වෙනවා. නුවණටම දත යුතුයි මේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා. එහෙමනම් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව වෙනවා කියලා දකින්න නම් සීතකරණ දොර අරින්ද කලින්ම දැන් නිවිලා තියෙන කෙනෙක් නුවණ තියෙන්න ඕනේ. දොර වැහුවට පස්සේ නිවිලා තියෙන කෙනෙක් පේනවා. මේ නිවිච්චයකට තිබු හිත තැබුවොත් විතරයි සංකතයේ ඇති වෙන එක නැති වෙන එක පේන්නේ. සංකතයේ තුල ඉඳගෙන සංකතයේ ඇති වෙනව නැති වෙනව කියලා පේන්නේ. අසංකතයේ හිත තබපු කෙනාටයි සංකත ධර්මියෝ අනිත්‍යයි කියන්නේ. ඒ කියන්නේ මේ හේතු ටික නිරුද්ධ වෙනකොට දකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධයි කියන නුවණක් තිබුණොත් තමයි එයාට පෙර නොතිබීමයි මේ පේන දේ වෙන්නේ කියන නුවණ එන්නේ. මේ ඒ කියන්නේ අපි ඒ වස්තුවක් දෙයක් දකින්න යනකොටත් යන්න කලමත් නුවණෙන් දැනගෙන තියෙන්න ඕනේ එහෙම දෙයක් නෑ දැන්. අනාගතේ තාම ඉපදිලා නෑ. දැන් අපි යන්නේ උපන්න අනාගතයකට නේ. අනාගතය තියෙන හින්දායි අපි යන්නේ ලෝකේ කියන්නේ. අනාගතය තියෙනවා කියලා කියන වෙන මොකුත් නෙමෙයි. අපිට ගිහිල්ලා බලන්න පුළුවන් විදිය ලිඳක් දැම්මම හැදිලා තියෙන්නේ. හැදිලා තියෙන ලිඳට යන්නේ. හැදිලා කලින් භවය හදාගෙනයි මේ අපි ජීවත් වෙන්නේ. මෙතන ඉඳ වැරුණොත් යන්න තැන් තියාගෙන මේ ඉන්නේ. නමුත් හැදිලා නැත්තම් අනාගතේ තව ඉපදිලා නැහැ කියන්නේ. එහෙනම් එහෙම දැනුමක් අපිට තියෙන්න බෑනේ. එහෙම වුණොත් අනාගතයේ නූපන්න කෙනෙක් වුණොත් තමයි වර්තමානයේ පෙර නොතිබීම වෙන්නේ. අතීතයේ නිරුද්ධ වෙච්ච කෙනෙකුටයි වර්තමානයේ පෙර නොතිබීම වෙන්නේ. නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා වෙන්නේ. අතීතයේ තියෙන අනාගතයේ තියෙන හැමෝටම හම්බෙච්ච දේ හම්බ වෙනවා. ඒ කියන්නේ අසංකතයටම නිවන තියෙන කෙනෙකු මේ නුවණ තියෙන කෙනෙකුටයි සංකතය කියලා සංකතයි කියන එකේ තේරුම දෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධාතුන්ගෙන් දක්ෂ වෙනවන මොකද්ද? සංකත ධාතුවත් අසංකත ධාතුවත් දෙක දන්නවනේ. මෙපමණකින් ධාතුන්ගෙන් දක්ෂ භික්ෂුවයි කියන සුදුසුයි. සංකත ධාතුව දකින්න අසංකතය දකින්න අසංකතය දකින්න සංකතය දකින්න. දෙවියට. කර්තව කරුණු තියෙනවා ඒව පැත්තකින් තියෙවා. ඔය ටික හොම දකින්න එතෙන්දී අර මං හිතුනේ ඇහැ නෑ රූප නෑ චක්කු විඥානෙ නෑ කියලා මම හැමදාම අර මාර්ගයට තබලා කියන හින්දයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් විපාකේ ඉඳලා කියන්නේ විදර්ශනා ඥානෙ ඉඳලා කියාගෙන ගියෝ අපිට. අපි ඉන්න තැන ඉඳලා ගත්තොත් අපිට හම්බ වෙන්නේ ඇහැ රූප චක්කු විඥාන මේ ටික. ඒ හේතු ගැටලා තමයි මෙහෙම සංඥාවක් මෙහෙම විපාකයක් අපිට පහළ වෙන්නේ. මේ ටික පිරිසිඳ දකින්න ගියෝ. දැන් මේ වෙනදට ඇහැ හැදිච්ච දහමක් නැති කාලේ පෙවුණු දර්ශනයමයි දැන් මේ පේන්නේ. ওই සිද්ධිය හොම් ඉතුරු කළා හරියන්නේ නැහැ. එහෙනම් මෙහෙම පෙවුණු රූපේ පිරිසිඳ දකින්න ගියොත් මම වෙනදට පෙවුණු වර්ණ රූපේ කීපයක හරි පිරිසිඳ දකින්න ගියොත් මට හම්බ වෙනවා හිස් වූවක් හැටියට, ශුන්‍ය වූවක් හැටියට, හර නැත්තක් හැටියට, වෙන පිටක් හැටියට හම්බ වෙන රූපේ කියන්නේ. රූපේ කීපෙක සාරයක් හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණාම වෙන්නේ මේ නුවණට ඒ නිසාම ඒ රූපේ නිසාම උපන්න දේ ආපහු මෙහාට බැසගන්න බැහැ. ওই සිද්ධියයි වෙන්නේ. දැන් මෙහෙම අපේ කලු හැටියට කිව්වෝ මේ විදිහටම අපිට පේන මේ රූපිය උදව් කරගෙන තියෙන මේ සතහනට අපි තංගහල බලන මෙතන තියෙන හමමස්ලේ නහර ඇත ඇත මිදුන්නේ කියලා. ඒකට මේ සතහන සිහි කළ මේකට බහිඳ වෙයි මෙතන තියෙන්නේ මේ ටිකනේ අහුවෙන්නේ එහෙනම් කියන වගේ තැනකින් නතර වෙනවා. ඈද වඳුර වඳුර හිතන්න එපා කිව්වේ බලන විදිහට අද්දේට පේන්නේ. හරිද? ඔන්න ඒක ඒ ටිකෙන් කිව්වේ රූපය දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහ කල යුත්තක් හෝ පහදාපු හේතුවත් නෙවේ. රූපය නේව ආචේ ගාමින අපචේ ගාම. ආචේ කියන්නේ මොකද? අපචේ කියනවා. මම ඔය දෙක පෙරලලා ආචේ කියන්නේ නේන. ආචේ කියන්නේ අපචේ කියන්නේ රස කරනවා. ආචේ කියන්නේ රස නොවෙනවා. අපචේගම් නේව ආචේගයන අපචේගම් රූපය. රූපය කර්ම රැස් කරන පැත්තටවත් කර්ම අස් කරන පැත්තටවත් දෙකෙන් එකකටවත් අයිති නැහැ. රූපය ලෝකේ ඇති කරන පැත්තටවත් නිවන ඇති කරන පැත්තටවත් දෙකෙන් එකකටවත් අයිති නෑ. ඒ දෙකෙන්ම කරන්නේ සිතින්මයි. හරිද? රූපය කියන එක සසරට යන ධර්මයකුත් නෙමෙයි, ආචේ ගාමී නා අපචේ ගාමී. නිවනට යන ධර්මයකුත් නෙමෙයි. සසර සහ නිවන කියන දෙකයි ආචේ අපචේ කියන එක කියන්නේ. සසරට යවන ධර්මයකුත් නෙමෙයි, නිවනට යන ධර්මයකුත් නෙමෙයි රූපය කියන්නේ. නේවසේක නාසේක රූපය කියලා කියන්නේ සේක කෙනෙකුත් නෙමෙයි, සේක දර්ශනයට අයිති එකකුත් නෙමෙයි, අසේක කියන රහතන් වහන්සේලාගේ දර්ශනයට අයිති එකකුත් නෙමෙයි. රූපය කියන එක හැම වෙලාවෙම අයිති නේව සේක නාසේක. සේකත් නෙමෙයි අසේකත් නෙමෙයි. සේකත් අසේකත් නොවන්නේ කවුද? ඈ සේක කියලා කියන්නේ කාටද? සෝවා මාර්ගයෙන් උඩ අරියත් මාර්ගයෙන් පාත සප්ත සේක කෙනාට සේක කියනවා. රහතන් වහන්සේට අසේක කියනවා. රූපේ සේකවත් අසේකවත් නෙමෙයි. රූපේ කියන එක සේක කෙනාවත් අසේක කෙනාවත් පරිහරණය වෙනවා හෝ පරිහරණය කරනවා හෝ නෙමෙයි. රූපේ කියන එක හැම වෙලාවෙම නේව සේක නාසේක කෙනාට පුදුම පුත්කිරයට යයි. හරිද? රූපේ කියන එක. ඊට පස්සේ නාසේක. රූපේ හැම වෙලාවෙම පරිත්තයි. අර්ථේ බොහොම ටිකයි. අර්ථ වශයෙන්ුත් පරිත්තයි. ඒ වගේම භූමි වශයෙන්ුත් පරිත්තයි. විපාක වශයෙන්ුත් පරිත්තයි. පරිත්තයි කියන්නේ බොහොම කෙටි. කියන්නේ ටිකයි, වටිනාකමක් නැහැ කියන අර්ථය. නර්ධ. රූපේ කාමවචර. රූපේ කාමවචරයි. න රූපවචර. රූපවචර නැහැ. න අරූපවචර. අරූපවචර නැහැ. පරියාපන්න රූපේ පරියාපන්නයි. භවයානුව ගියා වූ සසරානුව ගියා වූ ධර්මයක්. නො අපරියාපන්න ලෝකෝත්තර හැම නෙමෙයි. අනියතම් හැම වෙලේම අනියතයි. නීතියක් නැහැ. රූපය අනියතයි. අනියානිකම් නිවනට පමුණුවන ධර්මයකුත් නෙමෙයි රූපය. රූපය කියන්නේ කවදාවත් නිවනට පමුණුවන ධර්මයක් නෙමෙයි. උප්පන්න චෙහි විඥානෙහි විඤ්ඤයං. උප්පන්නා වූ හයාකාර වූ විඥානෙම දත යුතුයි. රූපේ චක්කු විඥානෙන්, සද්දේ සෝත විඥානෙන්, ගාහනේ ගන්ධේ ගාන විඥානෙන්, රසේ ජීවහ විඥානෙන්, කය කාය විඥානෙන්, කය කායෙන්, පුට්ටබ්බේ කාය විඥානෙන්, ධර්මාරම්මන මනෝ විඥානෙම විඤ්ඤායයි. අනිත්‍යං නිතරම කැදෙන, වෙනසෙන, පළුදු වෙන ස්වභාවය උත්තයි. ජරා භූතං කෙස් වැටෙනවා, හැම රැලි වැටෙනවා, නැත්තම් දිරණ ස්වභාවයෙන් යුක්තයි. දිරණ බව විද්ධිමාන වෙන්නේ රූපේ පහම දෙන්න. හරිද? ඒවං ඒක විදින රූපස්කන්ධු මිසේ රූපස්කන්ධේ එක් ආකාරයයි. ඔය කියපු හැම රූපයක්ම ඒකාන්තයෙන් මේ ලක්ෂණ ටික තියෙනවා. මේ එක ඔය රූපය තුල මේ කියපු ලක්ෂණ ටික ඔක්කොම ඒකාන්තයෙන් තියෙනවා රූපය තුල. තේරුණා නේද? මම ඒ ටික ඕනම් වචන ටික කියගෙන යන්නම්. හැම රූපයක්ම න හේතු, හේතු නෙවෙයි, අහේතුකයි, හේතු විප්‍රයුක්තයි, සප්පච්චයයි, පච්චය සහිතයි, සංකතයි, ඒක රූපී යන ගණයට යනවා. ලෝකේ සාසවයි, සංයෝජනීයයි, ග්‍රන්ථනීයයි, ඕගනීයයි, යෝගනීයයි, නීවරණීයයි, පරාමට්ටයි, පරාමට්ටං, උපාදානීයන්, සංකලේශිකං, අව්‍යාකතං, අනාරම්මණං, අචේතසිකං, චිත්ත විප්‍රයුක්තං, නේව විපාකන විපාක ධම්මං, අසංකලිට සංකලේශිකං, න සවිතක්ක සවිචාරං, න අවිතක්ක විචාරමත්තං, අවිතක්ක අවිචාරයි, න පීති සහගතයි, න සුඛ සහගතයි, න උපේක්ෂා සහගතයි, නේව දස්සනේන න භාවනාය පහතබ්බං, නේව දස්සනේන න භාවනාය පහතබ්බ හේතුකං, නේව ආචේගාමි න අපචේගාමි. හරිද? නේවසේක නාසේක පරිත්තං කාමවචරං, න රූපවචරං, න අරූපවචරං, පරියාපන්නං න අපරියාපන්නං, අනියතං අනියානිකං, උප්පන්නං චහි විඥානේහි විඤ්ඤයං. උපන්නා වූ සයාකාර විඥානෙන් දත යුතුයි. අනිච්චයි, ජරා භූතයි, ඒවං ඒක විදින රූපස්කන්ධෝ. මෙසේ රූපස්කන්ධයේ එක් ආකාරයකින්ම යුක්තයි. ඊට පස්සේ තියෙන්නේ රූපයේ දෙයාකාරයෙන් දෙයාකාරයෙන් පෙනෙනවා. කොහොම 10ට 11ට නකන් තියෙනවා. හරිද? තමනම් ඒක නෑනේ. කොමන් නෑ දෙය තියෙන දෙයක් ඉතින් මේ කුල්සි වල. එතකොට ඔය ටික හොඳට බලා ගන්න. මතක තියා ගන්න. ඒවන් රූපවන් ඒවන් රූපවන්